එනිසා අද දවස වහන්සේ මේ හැම දෙනාම අධිෂ්ඨාන කරගන්නට ඕනේ, සිද්ධටි කරගන්නට ඕනේ, වෙනදවටේ සිතට නොයෙකුනේ කරුණු වල දුවන්නට නොදී දවස පුරාවටම කුසල සහගත වටපිටාවක හිත තබා ගන්නට, හිත රැකගන්නට. ඇත්තටම සිල් ගන්නවා කියන කාරණාවේ තේරුම ඒකයි. මම කලින් මතක් කරලා කියනවා, මේ ශාසනය ආගේ ශ්‍රාවකයා සිල් රකින්න දන්න කෙනෙක්. කුමක් නිසාද? යා සීලය කියන එකක් දන්නවා. දස අකුසල ධර්මයන්ගෙන් වැළකීම සීලය කියලා දන්නවා. ඒ සීලය කියන එකට හේතුවක් දන්නවා. අලෝභ අධේ සමෝහ කියන කුසල හිතයි කියලා. දුස්සීල බවක් දන්නවා. ඒ සමාධන මිත්‍ය සිල්පද කැඩුණොත් සීලය කැඩෙනවා. කයම් වචනෙන් නොකලත් හිතින් ඒ වැරද්ද කරු සීජය පිළිති වෙනවා, දුර්වර්ණ වෙනවා. සීලය කැඩෙන්න හෝ පිළිති වෙන්න හේතුවක් දන්නවා. ලෝක දේශ මොහ කියන අකුසල සිත කියලා. සීලය තමාගෙත් නෙවෙයි, දුස්සීල බව තමාගෙත් නෙවෙයි කියලා දන්නවා. සීලේ හේතු ප්‍රත්‍යයයි අලෝභ අධේ සමෝහ කියන කුසල හේතුක ඵලය. දුස්සීල බවත් හේතු ප්‍රත්‍යයයි ලෝභ දේ සමෝහ කියන අකුසල හේතුක ඵලය කියලා දන්නවා. යම් විදිහකට හේතු තිබුණොත් ඵලය ඊට අනුගතව හට ගන්න ඇති, උපදින හැටි දන්නවා. ඒ නිසා සිල් රකින්න කියලා දවස පුරාවටම කරන්නේ තමන්ගේ හිත දිහා බලන එක. සමාධි භාවනාවක් කරන කෙනා දවස පුරාවටම තමන්ගේ හිත රැක ගන්න එකයි සමත නිමිත්ත පිළිත පවත්වන එකයි වෙන්නේ. මේ සාසනේ සීලයට සමාධි සංවර්ධනික සීලය කියලා කියන්නේ. සමාධිය පිණිස පවතින්නේ සීලයයි කියලා කියන්නේ. සිල් රකින්නාපු කෙනාට තියෙන්නේ දවස පුරා ජීවිතේ හැම වෙලාවෙම හිත දිහා අවධානයෙන් ඉන්න එක. සිතේ ලෝභ ද්වේෂ මෝහ අකුසල ධර්ම ඇති වුණොත් එයා දන්නවා දුස්සීල බවට මුල උපන්න තමා තුළ කියලා. තමම රකින්න පොරොන්දු වෙච්ච සීලය රැක ගන්න බැහැ කියන එක දන්නවා. එයා සීලයට මුල පිරිසිදු කරනවා. මොකද අලෝභ අධේ සමෝහ කියන කුසල ධර්මයක් හිතේ නිතරම ඇති කරගන්නවා, උපද්දව ගන්නවා. එතකොට කාය වචන දෙකේ සංවර භාවය හිතේ සංවර භාවය නිසා ඇති වෙනවා. අපි ඒ හේතුව උපදවා ගන්නේ නැතුව, හේතුවට යොමු වෙන්නේ නැතුව පුද්ගල භාවයෙන් සිල් රකින්නවා කියලා හිතාගෙන හිටියට හිතාගත්තට සීලේ රකින්න බෑ. හිත වෙනස් වුණොත්, හිත අකුසල ධර්ම අකුසල මූලයක් හිතේ හටගත්තොත් අපි පුද්ගල භාවයෙන් සිල් රකින්නවා කියලා හිතාගෙන හිටියට ඒක හරියන්නේ නැහැ, ඒක කැඩෙනවා. ඒ නිසා සිල් රකින්න හදන කෙනා, සිරකිනා කෙනා අද අවුරුදු මේ සිල්පද ටික සමාදන් වෙලා පොරොන්දු වුණා සිල් රකින්නවා කියලා. එහෙනම් එයා සීලේට මුල අහලා තියෙනවා. ඒ කියන්නේ අලෝභ අධේ සමෝහ කියන හේතු තුනයි සීලේට මුල් වෙන්නේ කියලා. ඒ අලෝභ අධේ සමෝහ කියන කුසල මානසිකාරයක් තුළම, කුසල විතර්කයක් තුළම, කුසල මූලයක් තුළම දවස පුරාවටම ඉන්නට ඕනේ. එහෙනම් සිල් රකින්න ඕගොල්ලන්ට සිල් රකින්න වැඩක් තියෙනවා. සිල් සමාදන් වෙලා සිල් පිළිපදේව පොරොල ස්වාමීන්වහන්සේලා කියලා දෙන වචන ටික කිව්වා කියලා සිල් රැක්ක වෙන්නේ නැහැ. සිල් ගත්තා ගත්ත සීලයෙන් තව කියනවා ඒක වෙලා රකින්නවද නැද්ද කියන එක. එතකොට සීලය රකින්න නම් ඒක කෙනා කෙනා කළ යුතුයි. සාධාරණ සීලය රකින්න බැහැ. එතකොට දවස පුරාම ඒ සීලය රැක්කෝ රකින්නවා. අන්නේ සීලය තමයි එයාට උතුම්ම නිර්වාණය පිණිස පාරමිතාවෙ වැටෙන්නේ. විමුක්ති පරිපාචනීය ධර්මයක් වෙන්නේ විමුක්ති පිණිස මොහොතකම පෞෂණ ධර්මයක් වෙන්නේ. ඒ පිළිබඳ අවබෝධයක් නැතුව අපි තිරගත්තා කියලා වෙයි හිටිය කියලා ඒකෙන් ආර්ය අෂ්ටාංග මාර්ගයේ වැටෙන්නේ නැහැ. වඩන්න පුළුවන් කමක් නැහැ. මම මතක් කරලා තියෙනවා බුදුරජාණන් වහන්සේගේ කාලේ හිටපු බ්‍රහ්මන්ත තිබුණා අද අපි සමාදන්න පිළිපද ටික. නමුත් ඒ සීලේ හේතුඵල ධර්ම ඒ අය දන්නේ නැහැ, දැනගෙන හිටියේ නැහැ. ඒ නිසා අද දවසේ තම තමන් හැම දෙනාම මෙලොව ජීවිතවලට ශාන්තියක් සැනසිල්ලක් ලැබෙන්නටත් සංසාරික විමුක්තිය ළඟා කරගන්නටත් හැම දෙනාම සිල්වත් වෙන්නට උත්සාහ කරනවා. මේ සිල් රකින්නට පුළුවන්කම ධර්මයේ පෙන්නනවා සතර සතිපට්ඨානයේ වඩන කෙනාම සිල් රකින කෙනෙක් කියලා. සතර සතිපට්ඨානයේ වඩන කෙනෙකුට හැරෙන්න වෙන කිසි කෙනෙකුට සිල් රකින්න බැහැ කියලා ධර්මයේ පෙන්නනවා. මොකද උපන් අකුසල ධර්ම දුරු වෙන, නෝපන් අකුසල ධර්ම නෝපද වෙන, උපන් කුසල වැඩි දියුණු වෙන, නෝපන් කුසල උපද වෙනවා කියන සතර සංඥා ප්‍රධාන පීඩෙන් යුක්තව කාය වේදනා චිත්ත ධර්ම කියන ධර්මතා හතර කෙරෙහි සිය පිහිටුවාමයි අකුසල ධර්ම හිතේ උපදින්න ඉඩ නැත්තේ. අලෝභ අද්වේෂ අමෝහ කියන කුසල ධර්මයක් උපදවා ගන්න කිව්වට ලෝභ ද්වේෂ මෝහ අකුසල ධර්ම දුරු කරන්න කියලා කියනවට ඒක ඒ කාරණා දෙක සිද්ධ වෙන කන පනවන්නේ නැතුව ක්‍රමයක් පනවන්නේ නැතුව හැමෝටම નિરાයාසයෙන්ම අලෝභ අද්වේෂ අමෝහ කියන කුසල මූලයක හිත පිහිටුවා ඉන්න බෑ. ලෝභ දේශ මොහ කියන අකුසල ධර්මයන් දුර වෙන විදිහට ඉන්න බෑ. ඉන්න තැන තියෙන්න ඕනේ. ඒ තැන තමයි සතිපට්ඨානේ ඉන්නේ. ඒකයි අර කැටකුරුල්ලගේ කතාවේ එන්නේ. කැටකුරුල්ලට නොසුදුසු තැන හිටියාම උපුස්සට අහු වුණා වගේ යම් කිසි කෙනෙක් සතර සතිපට්ඨානේ තුල වාසය නොකරයි නම් එයා මාර්ගයට අහු වෙනවා. ඒ කියන්නේ ලෝභ දේශ මොහ කියන අකුසල ධර්මය සංසාරේ නිරන්තරයෙන් දැවෙනවා, නිරන්තරයෙන් වැඩෙනවා. කැටකුරුල්ලට අයිති කැටසහිත කුඹුරක හිටියොත් රවුකුත්ත අල්ලන්න බැහැ වගේ යම් භික්ෂුවක් යම් කෙනෙක් නිතරම සතර සතිපට්ඨානය තුළ සිහිය නුවන යෙදමින් වාසය කරනවා නම්, සිහිය නුවන යෙදමින් වාසය කරනවා නම් මෙන්න මෙයා මායයට අහුවෙන්නේ නැහැ. ඒ කියන්නේ ලෝභ දේශ මොහ අකුසල විතරක තමයි සංතානෙ උපදින්නේ නැහැ. අලෝභ දේශ මොහ කියන කුසල ධර්මයක් තුළම වාසය කරන්න පුළුවන් ජීවත් පුළුවන්. එතකොට සිහිවත් බව ලැබෙනවා. මෙහෙම ටික කලක් කළොත් එයා දකිනවා තමන්ගේම වෙනසක් පෙරපසු ජීවිතේ වෙනද තමන්ගේ ජීවිතයෙන් ගෙවිච්ච කලින් ගෙවිච්ච වැරදි හිතලක නොවනේ දැන් කෙරෙන්නේ නැහැ. කරන්ද හැදුව ක්ෂණික වේගේ අකුසල මූලයක් කියන එක මනසේ උපන්නේ එක හඳුනගෙන කුසල මූලයකට හිත යොමු වෙනවා. ඒ වගේම වචනයෙන් කියන වැරදි වෙනත වගේ නැති බව මට සිලිටි බව යාට තේරෙනවා. හිතේ තියෙන දෙවි ලෝකයේ දෙවි ප්‍රීති සහගත බව අනුමූල මුලා වෙන කතිය තමන්ගේ මනසේ නැහැ කියලා දකිනවා. මෙන්න මේ විදිහට දස අකුසල ධර්මයන් තමන් කෙරෙහි නැහැ කියලා දකිනකොට, දුස්සීලකම තමන් තුළ නැහැ කියලා දකිනකොට, දස කුසල ධර්මයන් තමන් තුළ ටිකෙන් ටික ස්ථාපිත වෙනවා, ස්ථාවර වෙනවා කියලා දකිනකොට සමෝධය නිරායාසයෙන්ම ඇති වෙනවා. ප්‍රමුදිත භාවය සිතේ සතුට උදවලුකම ඇති වෙනවා කියලා කියනවා. ප්‍රමෝදය නිසා ප්‍රීතිය, ප්‍රීතිය නිසා පස්සද්ධිය, පස්සද්ධිය නිසා කැපේ, කැපේ නිසා හිත සමාධි වෙනවා. අන්නේ සමාධිගත සිතට සිංහතුනි අපි අද කතා කරන යථාභූත ස්වභාවයක් තියෙනවනේ. අරමුණු වල අනාත්ම ස්වභාවය පෙන්නලා රූප, සබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ, ධම්ම කියන මේ ස්පර්ශ ආයතන හයට අරමුණු වෙන අරමුණු වල යථාර්ථය අනාත්ම බව, අනිත්‍ය බව, දුක්ඛ බව. අන්නේ අනාත්ම ධර්මතාවයේ කියන තැනක අපේ මනසේ ආත්ම දෘෂ්ටිය සත්පුරුකල හැඟීම කියන්නේ අරමුණුල ඇති අනිත්‍ය ස්වභාවයේ තියෙන ඒවා තුළ ඇති නිත්‍ය බව අපේ මනස තුළයි තියෙන්නේ. අරමුණුල ඇති දුක්ඛදායක ස්වභාවය වහගෙන සැපදායක බව අපේ මනස තුළයි තියෙන්නේ කියන කාරණාව පෙනෙනවා. එදාට අපිට හම්බ වෙන ස්පර්ශ ආයතන හය කියලා කියන්නේ අනිත්‍ය දෙයක්, දුක් දෙයක්, අනාත්ම දෙයක් කියන ධර්මතාවය ඒ සමාධිගත මනසට පෙනෙනවා. ඒ ඇත්ත පෙනෙනකොට ඇත්ත ඇති හැටි දන්නා කම නිසා, දකින කම නිසා දුක්ඛ ස්පර්ශ ආයතන හයේම කලකිරෙනවා. කලකිරීමෙන් නොවැළෙනවා. නොවැළීමෙන් මේ ස්පර්ශ ආයතන හය කෙරෙහි පතිත වෙලා තියෙන තමන්ගේ ආශ්‍රව සහිත මනස, ඒ කෙලෙස්, ඒ ආශ්‍රයන්ගෙන් කෙලෙසුන්ගේ මනස මිදෙනවා. සියලුම ආශ්‍රව ධර්මයන්ගෙන් සිත මිදෙනවා. මිදුනහම මිදුනා කියන නුවණ පහළ වෙනවා. මේ ස්පර්ශ ආයතන හය මැටි කරගෙන තියෙන සිත ස්පර්ශ ආයතන හය එකකටවත් අනුගත නොවී ස්පර්ශ ආයතන හය මත පතිත වෙලා ලාභ, අලාභ, යස ආයතන, නින්දාස, සංසාර, සැප, දුක් කියන ධර්මතාවට කම්පා වෙන ලෝකයේ තුල ස්පර්ශ ආයතන හයෙන් එකකටවත් තමන්ගේ සිත පතිත වෙන්න නොදී තමන්ගේ සිත තමන් තුළම තබාගෙන අචල නොසැලෙන්නේ කුලඟින් පර්වතයක් එළවෙන්නේ නැහැ වගේ ස්පර්ශ ආයතන හයට හමුවෙන කිසිදු අරමුණකින් එළවෙන්නේ නැති හොලවන්න බැරි ජීවිතය සඳහා ගන්න පුළුවන් වෙනවා. ඒකට තමයි සීනාසව රහතන් වහන්සේ කියලා කියන්නේ. අන්නේ ආස්ව ධර්මයන් ක්ෂය වුණාම ක්ෂය වෙනවා කියලා කියන්නේ වෙන මොකක් නෙමෙයි. අරමුණු හම්බ වෙද්දී ස්පර්ශ ආයතන හය මත පතිත වෙන්න ඊට යොමු වෙන්න තියෙන කුරු පුරුදු ගති ටිකයි කැපෙන්නේ, ගති ටිකයි නැති වෙන්නේ. ඉතින් මෙන්න මේ වගේ තැනකට යන එකයි, කැමිනෙන එකයි මේ සාධනේ ලක්ෂය. ඒ ස්පර්ශ ආයතන හයම පරිහරණය නොකරමින් ස්පර්ශ ආයතන හය තුළම ජීවත් වෙනවා. ඒ නිදිලා මෙතෙන්ට කියනවා සෝපදිශේෂ නිබ්බාන. ස්පර්ශ ආයතන හයේ තමන්ව දකින්නේ නැහැ, තමන් ස්පර්ශ ආයතන හය තුළ දකින්නේ නැහැ. ස්පර්ශ ආයතන හය සමග කිසිම නෑදෑයකමක් නැහැ. ස්පර්ශ ආයතන හයේ කිසිම නෑදෑයක් නැහැ තමන්ට. ස්පර්ශ ආයතන හයේ තමන්ගේ කියලා කිසිවක් දකින්නේ නැහැ. මෙන්න මෙබඳු තැනකට ගියාම කියන ස්කන්ධ ඉදිරිය සහිතව එයා දුකෙන් මිදලා ලෝකය විඳින මේ ස්පර්ශ ආයතන හය මත පතිත වෙලා ජීවත් වෙලා ලෝකය විඳින ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමන සුපායාසයන්ගෙන් ඒ මනස මිදලා ගැඳි බර අයින් කළා. ඒ හින්දා අජරාමර බව සාක්ෂාත් කරගෙන කියනවා තව එක්කන්ද සිවිතියක් සිද්දී ඒ හින්දා ජීවිතේ ජීවිතේ අන්තිම කාලෙදී පුරාණ කර්ම ප්‍රත්‍ය දාතගත්ත ජීවිතේ මුල් කරගෙන පවතින මේ කය අතහැරෙනකොට මේ සිත අතහැරෙනකොට නැවත භවයකට යන්න තියෙන කර්ම තියෙන ස්පර්ශායතන හයේ කලම ඒ සඳහා තියෙන ගනුදෙනු නතර කරලා තිබුණා. පුරාණ කර්මයෙන් හටගත්ත ජීවිතයත් ඉඳෙනකොට අලුතෙන් කර්මත් නැහැ, පුරාණ කර්මයට හටගත්ත ටිකක් නැති වෙනකොට ඒ දීර්යන් වහන්සේ පහනක් නෙවෙනවා වෙනවා කියලා පෙන්වපු තැන සාක්ෂාත් වෙනවා. ඉතින් ඒ වගේ දැනක් ඉලක්ක කරගෙනයි අපි මේ සිව රකින්නේ කියන කාරණාව තේරුම් ගන්න ඕනේ. එතකොට සීලය කියන එක ගොනු වෙලා තියෙන්නේ සීලය කියන තැනකින් විතර වෙන්න නෙවෙයි, සිව රකින්න ගියාම හිත රකින්න වෙන, හිත රකින්නකොට ආවර්ණීය ධර්මයන්ගෙන් කෙලෙස් වලින් අදු තැනකට ඇත්තකට පත් වෙනවා. ඒ තුළින් ඒක ප්‍රතිඵලයේ තමයි තීන්දුව පිළිසිදු වෙනවා. ඒ තුළින් අනුක්‍රමයෙන් මුචංග ධර්ම තමන් තුළ වැඩිලා ප්‍රීතිය ප්‍රමෝදය ප්‍රීතිය පාත්‍රදීය සැපය කියලා තමුගේ මතක් කරන්නේ මුචංග ධර්මතාවල තියෙන ධර්මතා ටික ඇති වෙලා ආස්තයන්ගෙන් කෙලෙසුන්ගේ මනසෙන් ඉගෙන ගන්න දක්වා අපිට යන්න තියෙන්නේ කියන කාරණාව සිහිපත් කර ගන්න ඕනේ. සිහිපත් කරගෙන අපි පටන් ගන්න ඕනේ මේ වගේ තැනක් දැනගෙන මේ වගේ තැනකට යන්න තියෙන්නේ කියන කාරණාව තේරුම් කරගෙන අපි දැන් පටන් ගන්න ඕනේ ආපු තැන. ඒ කියන්නේ අපි සීල් ගන්නව අද දවසේ කියලා කිව්වොත් සීල් රකින්නවා කියලා කියන්නේ හිතේ දවස පුරාවටම ලෝභ දේශ මොහ කියන අකුසල විතරකයන් උපදින්න නොදී අලෝභ අද්වේෂ මොහ කියන කුසල විතරකයන් තුළම මනස තබා ගන්න පුළුවන් තරම් උත්සාහවත් වෙනවා, වෙන වීර්ය වඩනවා. ඒකට උපකාරක ධර්මයක් තමයි ප්‍රතිපත්තානේ. ගිය මාසේ මම ඒකෙන් කොටස පොදුනට පටන් කළා. ආනාපාන භවයේ ආනාපාන සති නිමිති හිත තබාගෙන අස්වාන ප්‍රස්වාසයේ කෙරෙහි සිහඳට නුවන් යුක්තව සිහිය යොමු කළා. සිහියෙන් අස්වාස ප්‍රස්වාස කරමින් සති නිමිති තුළම වාසය කරමින් චිත්ත සමන්තියක් ඇති කරගන්න උත්සාහවත් වෙන හැටි එහෙමදී තමාගේ අනුන්ගේ තමන් සාමු කියන දෙයන්තේම තියෙන රූපයන්ගේ සවිඥානික කයවල වල ඇත්ත ඇහැටි බලන්න ඕනේ කියන කාරණාව මතක් කළා. ඊට පස්සේ ඉරියාපතේදී දවස පුරාවටම තමන්ට නොදැන නොදැනි ඉරියව්වක් පැවැත්වුවේ නැහැ, පවත්තන්නේ නැහැ. හැම ඉරියව්වක් කෙරෙහිම හොඳ අවධානයෙන් ඉඳගෙන ඉන්නකොට ඉඳගෙන ඉන්නවා කියන නුවණයි ඒ කයේ යථා ස්වභාවය තමන්ගේ කයේ හෝ අනුන්ගේ කයේ හෝ ස්වභාවය බලමින් වාසය කරනවා. නැගිටින්න හදනකොට නැගිටිනවා කියන කාරණාව ගැන හොඳට දැනුමයි හොඳවතියි. නොදැනි නැගිටින්නේ නැහැ. ඉඳගෙන ඉන්න ඉරියව්වෙන් නැගිටිනවා කියන ඉරියව්ව දැනක තමයි කළේ. හිතගත්ත ඉරියව්ව ඉඳලා ඇවිදිනකොට දැනක තමයි ඇවිද්ද එතන ඉඳලා ආපෝ හිටගත්තුත් හෝ නිදාගත්තුත් යම් ඉරියව්වකට මේ කය පරස්ත වුණොත් ඒ ඒ තැන එයාට හොඳට නොවනයි. යථා යථාවා කායෝ පන යථා යථාවා කායෝ පනේතෝ තථා තථානම් ප්‍රජානාති. එතකොට යම් යම් ආකාරයකට මේ කය පවතීද ඒ ඒ ආකාරයට හොඳට දැනුම් දෙන ආකාරයකට කාය පටිබද්ධව සිහිය තබා ගන්න. කය හා බැඳිලා සිහිය තබා ගන්නට කියලා මතක් කළා. ඊට පස්සේ මතක් කළා සති සම්පජන්නේ යම් තාක් කරන වැඩක් තියෙනම් ඒ හැම වැඩේම සති නිමිත්තේ තියාගෙන කරන වැඩේට හොඳ සිහියෙන් හොඳ අවධානයෙන් ඉන්න කියන එක මතක් කරගන්න. තමන් කරන කිසිම දෙයක් සිහිය අත්හැරිලා ඒ කරන දේත් එක්ක තියෙනවද නැතුව කරන්නේ නැහැ. මේ හැම කමතහනකින්ම අපි බලාපොරොත්තු වෙන්නේ මොකක්ද කියන කාරණාවක් මතක් කළා. ඒ තමයි අතීතයේ මැරිලා අනාගතයේ ඉපදිලා නැහැ, වර්තමානයේ තමයි සැබෑවකම පවතින්නේ. නමුත් අපේ ජීවිත හුරු වෙලා තියෙන සැබෑවටම පවතින වර්තමානය තුළ රැඳෙන්නේම නැහැ, ඉන්නෙම නැහැ. මැරුණු අතීතයේ සහ නූපන් අනාගතයේ කියන අර්ථ දෙකටයි මනෝමයෙන් තුරුම එකතුවන්නේ එක යන්නේ. අතීතයේ මැරිල නිසා මලදී සත්‍ය දෙයක් නෙවෙයි. අනාගතය කියන එක ආගත තාමතම නිරණෑ, ඒ නිසා නූපන්නදී සත්‍යයක් නෙවෙයි. ඒ දෙපැත්තම තියෙන්නේ අසත්‍ය නැත්තම් බොරුව. සැබෑව නැත්තම් සත්‍ය තියෙන වර්තමානය. අපි මනසින් අතීත සහ අනාගත දෙකේ ඉන්න නිසා එතන සත්‍ය නැහැ, බොරුව තියෙන නිසා අපිට සත්‍ය අවබෝධ වෙන්නේ නැහැ. වර්තමානයේක සත්‍ය තියෙන්නේ එතන අපි නොඉන්න කම නිසා සත්‍ය අවබෝධ වෙන්නේ නැහැ. අපි ඉන්න තැන සත්‍ය නැහැ, සත්‍ය තියෙන තැන ඉන්නේ නැහැ. ඉතින් සතිපට්ඨානය කරන්නේ සත්‍ය නැති තැනින් අයින් කරලා තියෙන තැනට තමම පමුණුවන්නේ කියලා. ඒ නිසා මේ හැම කමතහනකින්ම කරන්නේ අතීත අනාගත දෙකට යන මනස වළක්වලා වර්තමානයකට හුරු පුරුදු කරන එක තමයි. ඒ වර්තමානයකට හුරු පුරුදු කළාම හිතේ තියෙන අරමුණු එක්ක එහාට මෙහාට දුවනකම නිතරම අඩු වෙනවා, නිරායාසයෙන්ම අඩු වෙනවා. ඒ වර්තමානයක ඉන්නකොට ඒ වර්තමානය තුළ හම්බ වෙන අරමුණු වල ඇත්ත ඇති හැටි දකින්න තමයි මේ සතිපට්ඨානය අනිත් කොටසෙන් කයේ ඇත්ත දකින්න තමයි කාය අනුපස්සනාවෙන් දෙන්නේ. එතකොට කය කෙරෙහි සිහිය තබාගෙන වර්තමානයකින් තින්න කය ඇත්ත බලන. වේදනාව කෙරෙහි චිත්ත කෙරෙහි ධර්මතාවයන් කෙරෙහි කියලා මේ කාරණාවෙන් දිවෙනවා. එතකොට අපි ගිය සතියේ සති සම්පජන්ය දක්වා කළා කරන කරන හැම වැඩක්ම සියෙන් කරන්න කියලා. දැන් මේ ගිය සතිය ආගත්ත විදිහට ආනාපාන සතිය, ඉරියා සතිය, සති සම්පජන්ය කියන කමතාන් තුන කළාද සතිය ටිකක් ටිකක් හරි කළේ නැහැ ආගත්තනේ. හැබැයි ඉතින් අපි ඒ බෙහෙත් පොතලයක් ගෙනල්ලා උදේ අරස බොන හැටි අහගත්ත කියලා ලෙඩේ මොද වෙන්නේ නැහැ. ඊට පස්සේ ඒක පාවිච්චි කරන පිළිවෙල මෙහෙමයි කියලා කියනවා කියලා ලෙඩේ මොද වෙන්නේ නැහැ බොන්නෝ. ඒ වගේ ධර්මයක් භාවනා කරන්නේ මෙහෙමයි කියලා අහගත්තට ඒකෙන් අපේ ජීවිතයේ තියෙන ප්‍රශ්න ගැටලු දුරු කරලා ශාන්තිය ලබා දෙනවා කියන කාරණාව දෙන්නේ අපේ සංසාරයේ දුක් නැති රෝගී සුවවෙන්නේ නැහැ. ඉතින් ඒක ටික ටික හරි කරන්නේ මේ අපි ඉතුරු සමතන් කරන එකට භාවනා කරන රෝගියෝ ඒක හොඳයි නේද? දැන් නැත්තම් කමතහන් ටික කියාගෙන 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 ගියට එකක් වතත් කරන්නේ නැහැ. අපි ආනාපානසති භාවනාව ටිකක් කරගෙන මම දෙන්න. දැන් ආනාපානසති කමතහන වඩන හැටි අපි ටිකක් හොරු දැන් එදා කරපු කමතහන් ටික අද පුරුදු වෙලා ඊගාව කමතහනත් අපි ජීවිතයට එකතු කරගන්න. ඇත්තම උගලන්ට පහසුවේ මම කාලගත නොකී අනුකම් තන් දෙකත් කියල දෙන්න මේකත් විස්තරෙමයි තියෙන්නේ. එකකොට නවසී විටිකේ නම් වඩන්න අප කාලේ ක්‍රමයක් නැහැ. නමුත් ඒක අපිට අනුකම් දුමුවන් ගන්න පුළුවන්. මේ කායගත සතිය මොලිටික කතා කරලා එකපිටකොට තේරෙනවනේ. ඊට පස්සේ අපි භාවනා කරනවා ඈ වැඩි වශයෙන් හුරු වෙන්න. ඇත්තටම භාවනා කරන්න දේවල් වලදී අපිට අපහසු ඉඳ නොලැබෙන තේ අහන එකනේ කරන්නේ. එතකොට මේ වගේ දවසකදී අපි මේ සිල් ගන්නවා කියන එක එක්තරා ප්‍රයෝගයක්. අර මෙලින්ද ප්‍රශ්න එහෙම තියෙන්නේ භික්ෂුව කුකුල කියන්නේ ගන්න කියනවා. කුකුල කියන්නේ මොකක්ද? පහුරුගල්ලා බිම ආහාර හම්බවම වලන කම. ඒ වගේ යෝගියත් නුවණින් ධර්මයේ සම්මර්ෂණය කරලා ඒක තියෙන සතුව අවබෝධ කරගන්නවා. ඊට නරිය කියන්නේ ගන්න නදිය කියන්නේ කියන්නේ මොකද්ද? කපටිකම. ප්‍රයෝගී සම්මතය. දැන් ඕගොල්ලෝ ගෙදර හිටියාම ගෙවල් වල වැඩ කඩේ යන්න ගියයි හේන දෙයක් නෙවෙනවා කෑව අතර ගහන්න කියලා ගෑයි මොනවද දෙයක් ගෑ නැත්නම් අල්ලපු ගෙදර කෙනෙක් හරි ඇවිල්ලා අනේ මල් ගියේ මේක කළා දෙන්න අර මෙහෙම මෙහෙම මොන හරි ගියයි. දැන් අද මේ සිල්ලෙන්ද පොරොත්තාම තියෙන මොකද ප්‍රයෝගය? දැන් කවුරුත් කිසිම වැඩ ගෙදර ආයෙවත් වැඩක් කියන්නේ අනිත්‍යයට වැඩක් කියන්නේ නැහැ. යා සිල් කරගෙන ඉන්නේ. ඉතින් සම්පූර්ණ වැඩ කටයුතු නතර කරගන්න හත්ත ගන්න කරගත්ත මේ උපාය දැන් ප්‍රයෝගය. මේක සම්‍යක් ප්‍රයෝගය. ඇයි නැත්තම් වැඩ හදගෙන ප්‍රශ්න මොලේ වැඩ ඉවරයක් නැහැ. ඉතින් මේක කරගත්තාම ඔන්න වැඩ ටිකකට හරි නතර වෙනවා. ගෙදර තිබුණත් වැඩ ඒවා කියන්න දෙන්නේ නැහැ. ඉතින් මේ වගේ ප්‍රයෝගයක් කරගන්න මොකටද? මේ තරමේ හැදෙන්නේ. ඉතින් ඒ වගේ ප්‍රයෝගයක් කරගත්තාම එයින් ප්‍රයෝජන ගත වෙන්නේ ජීවිතේ ජීවත් වෙන්නේ කොහොමද ධර්මානුකූලව නැත්නම් භාවනා කරන කරමින් ජීවත් වෙන්නේ තවදින් ගත්තොත් අපි ජීවත් වෙන ක්‍රමයට ආශ්‍රයයක් ගෙවෙනවා ආශ්‍රයයක් ලැබෙන ක්‍රමයට ජීවත් වෙන්නේ කොහොමද කියලා හුරු පුරුදු වෙන එකයි අදවසේ තියෙන්නේ. ඒකේ ක්‍රමයේ හුරු වුණාම ගෙදර ගිහිල්ලත් ඒ ක්‍රමයේ ටික ටික ජීවිතේ දෙකුත් කරගන්න පුළුවන්. ඇත්තටම ජීවිතයෙන් පලා ගිහිල්ලා කවදාවත් අපිට ධර්මය අවබෝධ කරගන්න බෑ. ජීවිතේ ජීවිතයේ තුලම ඉගෙනගත්ත දේ ප්‍රායෝගික කිරීමෙන් තමයි අපිට හුරු පුරුදු වෙන්න තියෙන්නේ. අර තිමතු මහලැති සතිපට්ඨාන සූත්‍රයේ දේශනා කළේ කුරුවට වාසෙන්ද කුරුවට වාසෙන් ස්වභාවයෙන්ම නොවනයි හරි උත්සාහවන්තයි කියනවා. ගෙදර අය ගැන කවර කතාවක්ද? ගෙදරක දැටි දස්ති කවි සතිපට්ඨානේ නොවන වැඩ කරන්නේ නැහැ කියනවා. වතුර කලයක් ගේන්න ගියත් සතිපට්ඨානේ වඩමින් තමයි ඒක කරනවා කියලා කියන්නේ. ඉතින් කලේ විදගාව කියලා තව කවුරුද යවිලා හිටියොත් කතාවට වැටුණොත්
මෑණියනි ඔබ කිනම් සතිපට්ඨානයක් වඩනවද කියලා වහන්නේ. අද වගේ මේ කේලම් කතා කරන්න කේලම් අහන්නේ නැහැ. ඉතින් මම අහවල් සතිපට්ඨානෙ කියන්නේ මම එහෙමකත් දන්නේ නැහැ කිව්වෝ. සතිපට්ඨානෙ වඩන්නේ නැහැ කිව්වෝ. හරියට නිඳා කරනවලු අපහාස කරනවලු. උඹලෝගේ අයට බුදුරජාණන් වහන්සේලගේ පහළවීම වැඩක් නැහැ කියලා නිඳා කරලා හැම කරන්න එපා මේ බුදු උත්පාදකාලේ මොහොත ජීවිතය ලැබුණු වෙලාවේ කියලා අවවාද කරලා කෙටියෙන් හෝ සිහි කරන්න කමටහනක් උගන්වනවා. උගන්වලා තමයි අනික් කෙනා වක්‍රකල්ල යටගෙන යනවා කියන්නේ. එහෙම කතා කරනකොට මම අහවල් කමටහන වඩනවා දුම සාදු සාදු උඹලෝගේ විනයමයි සම්මා සම්බුදුරජාණන් වහන්සේලා ලෝකෙ පහළ වෙන තවදුරටත් උත්සාහවත් වෙන්න කියලා ප්‍රසංසා කරලා යනවා කියන. ඉතින් මේ පුරවක වාක්‍යයෙන් බොහෝ තින් පෙන්නනවා ධර්මයේ ඒ ඉන්න ප්‍රදේශයේ වැඩි ප්‍රමාණයක්ම හිටිය ඔක්කොම ආර්ය ශ්‍රාවකයෝ කියන පිළියෙල. පුතග්ජන කෙනෙක් හිටියා නම් ඒ බොහෝම කලාතුරකින් කෙනෙක් කියනවා. ඒ මොකද ඒ හැම කෙනෙක්ම එහෙම උත්සාහයි. මම එදත් මතක් කළා සතිපට්ඨානය වැරදුනොත් නිවන වැරදුනා සතිපට්ඨානය හසුරුවනවා කියලා. ඒ නිසා අපිට වීර්යය කියන එක තියෙන්න ඕනේ. එහෙම නැතුව කොච්චර බණ ඇහුවත් ජීවිතය කියන එකේ තියෙන හිතක තියෙන අසංවරකම සංසාරගත ආශ්‍රයන්ගේ හුරුමුරුද්ද තියා බැලුවම හරි පුදුමයි. මේක හීන වීර්යයකට ගෙවෙන එකක් නෙවෙයි. ඒකට ලොකු උත්සාහයක් නිතර මහතර ඉදියුවම උත්සාහයක් අමතක වෙලා යද්දි මතක් කර කර ගැනීමක් අවශ්‍ය වෙනවා. නැත්තම් කොච්චර ඇහුවත් කොච්චර කතා කළා මේ ධර්මය තුළ ජීවත් වෙන්නේ නැතු මේකෙන් සැනසිල්ලක් ලබන්න බැහැ. ඒ ධර්මය අනික ජීවිතය අනිකක් නම් අපිට ප්‍රශ්න ගැටළු වෙන්නේ ඒ විදිහටම. ධර්මය වෙනම ප්‍රශ්න ගැටළු වෙන ජීවිතය වෙනම. එතකොට ජීවිතයේ ප්‍රශ්න ගැටළුවට උත්තර වෙනම හොයන්න වෙනවා. ඒකට ඔයලා ඉඳ තිබුණොත් තමයි බර භවනා කරගන්න වෙන්නේ කියන තැනකට අපි ඉඳෙමයි පත් වෙන්නේ. ඒ නිසා සතිපට්ඨානය කියන එක කළ යුතුයි. ඒකදී මම කෙටියෙන් මතක් කරන්නම් ප්‍රධාන ප්‍රමතහන් දෙක. ඒකදී පටික්කුල මනසිකාරයේදී කෙප්ලුම් නියද ධම්මස් කියන පොකොලක් ටික මෙනෙහි කරනවා. හැබැයි ඒකේ තියෙන වෙනසක් කියලා දැන් අපි සතිපට්ඨානේ විදර්ශනා භාගී හැත්තෙදි කය ගැන බලන ආධ්‍යාත්මික වාහිද කයගෙන බලද්දී කෙටලෝ නේද සම්පත් කියලා ඒ වගේ පොතක් අරගෙන බලලා කනගුණ ආහාරයෙන් හැදෙනවා රූපී ආහාර මැදින් නැතිනවා කියලා විදර්ශනා කළානේ. නමුත් මේ දොස්තින් සාධාර භාවනාවේදී මුල් කොට සමතයක් හැදෙන වඩද්දී එතකොට නම් ඒකේ තියෙන්න වෙනවා කාරණා කරුපහක් එකතු වෙන ඕන එකකට. ඒ කියන්නේ කෙස් ගත්තාම කෙස් ටික වර්ණ වශයෙන්, ගන්ධ වශයෙන්, සතහන් වශයෙන්, දිසා වශයෙන්, කිහිටි ස්ථාන වශයෙන් කියලා බලන්න. ලුම්, නිය, දත්, හම, මස් කියලා අපි කෙටියෙන් කතා කරලා විදර්ශනා කරනකොට කය විදිහෙන් දකින්නේ. නමුත් මේක සමතකම සහනක් හැටියට නැත්තම් චිත්ත සමතේකට උපකාර වෙන විදිහට දර්ශන සාකාරයේ වඩද්දී වර්ණ සතහ වර්ණ වශයෙන් ගන්ධ වශයෙන් සතහන් වශයෙන් පිළිකුල් වශයෙන් දිසා වශයෙන් කිරි ස්ථාන වශයෙන් බැලිය යුතුයි. එතකොට ඒකදී ඔගලන්ට ගොඩාක් විස්තර විසින් පොඩි ආවදලකට කියලා දෙන්න කියලා මම කියන්නම්. තව අවශ්‍ය නම් විසුද්ධි මාර්ගයේ කම්මඨාන නිදේශයේදී පටිකුල මනසිකාරය පිළිබඳව සමත කමඨානයේ විග්‍රහය තියෙනවා හොඳට. එකක් ගත්තාම ඒක නොයෙක් නොයෙක් ප්‍රදේශවල විස්තර කරලා තියෙනවා. අරගත්තාම කෙස් පූර්වක් සමාන වශයෙන්, දිසා වශයෙන්, වර්ණ වශයෙන්, සතාම් වශයෙන්, ගන්ධ වශයෙන්, හේතු ස්ථාන වශයෙන් පරිච්ඡේද නැත්නම් අවකාශ වශයෙන් මේ වගේ හැම එකකම විස්තර ටික තියෙනවා. ලෝමයේ එකකින් ගත්තම ඒ ටික තේරුම් ගන්න හොඳට. එතකොට මෙතන සමතකම තහනේදී දුවත්ින් සාකාරයේ වඩන්නේ එක එක කොටස කොටස පිළිබඳව හොඳට දැනුම්යිතව. දැනුම්යිතව කොටස් දෙකම හොඳට නිමිති වශයෙන් සිහිය පවත්වා ගන්න. මේක තමයි එයාගේ කාය කතා සතිය. ඊට පස්සේ අජත්තං වා කායේ කායං පස්සෙති බහිද්ධා වා කායේ කායං පස්සෙති අජත්ත බහිද්ධා වා කායේ කායං පස්සෙති සමුදය ධම්මං පස්සෙව වාය ධම්මං පස්සෙව සමුදය වාය ධම්මං පස්සෙව කියන ටික ප්‍රතිපත්තාන භාවනාව අර විදියට ප්‍රතිපත්තානේ වඩමින් තමන්ගේ ශරීරය තමන්ගේ ශරීරය තමන්ගේ සාන සත්‍රුජනක ශරීරය ගැන නොවනින් නෙමෙයි කරනවා නම් ගියත මේ කෙලෙන විදියට ඒකෙදි මේ කමඨහනට ඒ කමඨහනේ තියෙන කාර්මාතික ආදේශ කරගන්න පුළුවන් කෙලියොන් නියත ධර්මප්‍රයුක්ත මේ රූපේ අනුපනාහරෙන් ප්‍රතිමිනේ දෙකම මේ විදියට බලන්න පුළුවන්. ඊට පස්සේ ධාතු මනසිකාරයේදී මේමයි මේ ශරීරයේ තියෙන පඨවි ධාතු ආපෝ ධාතු තේජෝ ධාතු වායු ධාතු කියන ධාතු හතර මෙනෙහි කරනවා. එතන සමස්තයේදී ධාතු අවස්ථානයක් අවශ්‍යයි. ධාතු පිළිබඳව විස්තර විතින් විමර්ශනය කිරීමක් මෙනෙහි කිරීමක් අවශ්‍යයි. කෙන පාඨවි ධාතුව කියලා කියනකොට එයා ධාතුන්ගේ ධාතු ලක්ෂණය හොඳට අල්ලගන්න ඕනේ. යම් කෙන පාඨවි ධාතුවේ ලක්ෂණ ටික එයා හොඳට දන්නවා. පාඨවි ධාතුවේ ලක්ෂණ ටික මොකද්ද? තද, රළු, කාර්කස ස්වභාවයක් තියෙනවා. යම් කිසි තැනක දැන් පාඨවි කිව්වහම පස් කියලා වගේ අපිට රළුට අහන්න එන්න එයා දන්නවා ඇඟට හැපෙන තද කම කොතනක හරි හම්බ වෙනවා තත්කල එයා ඒ ලක්ෂණය පටිගිය හඳුන ගන්නවා. තද ස්වභාවය. යම් කෙනෙක් රළු ගොරෝසු ස්වභාවයක් තියෙන රළු ගොරෝසු ස්වභාවය හඳුනන මේද පටිගිය ලක්ෂණය. පටිගිය කියන්නේ කියන්නේ ලක්ෂණය. ඊට පස්සේ යම් තැනක කාර්කස ස්වභාවයක් තියෙනවා. ඒකෙන් හඳ ගන්නවා පටවි. එතකොට තද ගොරෝසු කාර්කස රළු ස්වභාවයෙන් පටවි කියන හොඳට පටවි ධාතු විශ්ලේෂ කරගන්න. ගාවට ආපෝ ධාතුව කියලා කියන්නේ හැම වෙලාවෙම ආපෝ ලක්ෂණය හොඳට නිමිති වශයෙන් ගන්නවා. ගලන වැගිරෙන බැඳෙන ස්වභාවයක් තියෙනම් ඒ ගලන ගලාගෙන යන වැගිරෙන බැඳෙන ස්වභාවයටයි ආපෝ කියලා කියන්නේ කියලා යදා. ඊට පස්සේ තේජෝ කියන ස්වභාවය දන්නවා. දවන, තවන, දිරවන, පැසවන ස්වභාවයක් තියෙනම් මෙන්න මේ තවන තවන දිරවන ස්වභාව ටික තියෙන පැතවන ස්වභාව ටික තියෙන්නේ තේජුල ධාතු. දැන් ගහක පොලියක් හෝ ඉදිරියට තිබුණොත් ඒ පොලිය පැසීමට කි ලෝගුළු ගන්නවා. එතකොට මේ තේජු ධාතුව තියෙනවා කියන ලක්ෂණය. පොලියක් හිතෙනවා කියන්නේ මේ තේජු ධාතු වෙනවා. එතකොට කුලඟ කමනවා කිව්වහම දන්නවා වායු ධාතු වෙනවා. ගහක පොළ ඉදිච්ච ගහක් හෙල වෙනවා කියලා දැක්කම ඕගලන්ට සතර මහා ධාතුවේ පුත්‍ති ටිකයි ප්‍රකට වෙනවා. මතර ධාතු ටික එතන ගත්තාම එයාගේ වැඩ ටික තියෙනවා. අපිට ඒ ධාතුන්ගේ ධාතු ලක්ෂණ ටික හොඳටම දන්න නිසායි අපිට ගහක් වෙනවා පුද්ගලයෙක් යනවා කියලා ওই ටික තේරෙනවා. දැන් මේ රූපුණ හමන පින්ගෙන හෙල වෙන හකුලන ස්වභාවය කිව්වහම තනතරයන් හකුලනකොට කිසිරේට යනකොට ආපහුනකොට උගලන් තේරෙන මේ කය වායු ධාතුවේ ක්‍රියාකාරීකතා මේ අකුලන විකාරයයි.
කියන එක.
ඒ වගේම කෙනෙක් වයසට ගිහිල්ලා කියලා කියනකොට තේරෙනවා මොකද පරිපාතී ජීවිතය. මේ තේජෝ ධාතුවේ ලක්ෂණය තමයි මේ රූපය නේර වීමටපත් කරනවා. කන බොන ආහාර පාන ගිරවනවා කියලා කියන්නේ චරත ජීවි. හම්බම් තේජෝවට වයසට යනවා කියන්නේ චරත තේජෝ ධාතුව. මේ වගේ මේ තේජෝ ධාතුවේ ලක්ෂණ ටික. ඒ හතර ඉගෙන ගත්තාම ඕගලන්ට කයක් වෙන්නේ නැහැ. ඕගලන්ට රූපයක් වෙන්නේ නැහැ. දෙන්නේ කොහොමද? සතර මහා ධාතුව එකයි. බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ දක්කෝ භෝගාතකෝ වා භෝගාතකං තේවා සිව ගාවින් වදිත්වා චාතු මහ පතේ විලසෝ පතේ වදිත්වා නේසේනවා කියලා. යම් කිසි හරක් මරන්නෙක් හෝ හරක් මරන්නෙකුගේ අතපැත්තේ ගාව දෙනක් හෝ මරලා හතර මහා ධාතුවක තියාගෙන ඉන්නවා. එතකොට දැන් මේ හරක් මරන්නෝ හරක් මරන්නගේ අපරැසියා මුල් කාලේ මරන්න ඉතලා හරක් දෙනත්ව තමයි ගෙන්න ගියේ. මරන්න ගව දෙනක්ව තමයි සල්ලි දීලා ගත්තේ. ගව දෙනක්ව තමයි අරගෙන ආවේ. ගව දෙනක්ව තමයි මැරුවේ. මරලා කොටස් 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 බෙදලා හතර මං හන්දියක තිබ්බෝ. හතර මං හන්දියක ඉන්නකොට හතර පැත්තෙන් කොයි කෙනෙක් ආවා. එයාට දෙනක් පේන්නේ. ආ මස් ගොඩක්, බඩවැල් ගොඩක්, කෙස් ටිකක්, අන් ටිකනේ, කුර ටිකනේ කියලා කොටස් ටිකක් විතරයි කෙනෙක්. දෙන කියන සංඥාව වතුරුදා. ඒ වගේ මේ මමයි භාවනා කරන්නේ, මම භාවනා කරනවා, පුද්ගලික භාවනා කරනවා කියන අදහස තමයි මේ ප්‍රතිපත්තාන් ධාතු ටික වඩන්න අපිට කෙනෙක් තිබුණේ. වඩන ඉවර වෙනකොට එයා කියන්නේ මේ පඨවි ධාතු, මේ ආපෝ ධාතු ටිකේ පුත්තේ, මේ වායු ධාතු, මේ තේජ ධාතු කියලා සතර මහා ධාතු විතරයි එයාට වෙන්නේ කියන්නේ. පුද්ගලික වෙන්නේ නැහැ. හැරුවෝ පඨවි ධාතු එහාට ගහත යනවා කියන්නේ වායු ධාතු ස්වභාවයේ වයිසට කියලා කියන්නේ යෝධාත්ව ස්වභාවයේ. එතකොට මේ වගේ රූපය ටික ගත්තා, යා රූප ටිකේ හම් වෙන මොකද්ද? ධාතුන්ගේ ප්‍රයාකාරය. මෙන්න මේ විදිහට හොඳට ධාතු ටිකේ ලක්ෂණ තීරණය කරලා තීරණය කරන එක තමයි හතර ධාතු කියලා කියන්නේ. එතකොට මේ කමතහන් දෙකම සමතයට කරනවා. ඒකම විතර විදිහ සමතයට කරනවා. ඒ කමතහන් දෙකට යත කොටසට අජත්තන් වාකාය සමාවේ කය ගැන බලනවා, අන්නේ කය ගැන බලනවා, තමන්ගේ අන්නේ කය ගැන බලනවා කියන එකට ආදේශ කරනවා. ආදේශ කරගෙන ඒ විදිහට දවසකින් බලලා තමයි මේ කය ගැන බලන්නේ. කොටස් පහ ප්‍රධානයි. කමතහන් පහක් වුණාට එක්කෙනෙකුට එක කමතහනක් එහෙම නෙමෙයි. මේ කමතහන් පහම හැම කෙනෙකුගේ ජීවිතය ආවරණය කරලා තියෙනවා. ඉඳගෙන බොහෝ කාලයක් වැඩි වෙලාවක් භාවනා කරනවා නම් ආනා බලන කෝපය වැඩුව. ඊට පස්සේ ඒකේ නැගිටලා ඉරියව් පරිහරණය කරද්දී ඉරියව් වලට සිහියයි. ඊට පස්සේ ඉරියව් තුන හරි. ඒකේ ඉරියව්වක් ඇතුලේ දෙගෙන යම් යම් වැඩක් කරයි නම් සති සම්පජන්ය කරන වැඩේ තියෙනවා. කරන කරන වැඩේ තියෙන එකින් එකට එකින් එක සති සම්පජන්ය බැඳිලා කරන කරන වැඩේ තියෙනවා. දැන් එයාගේ සිහිය අතෙන්ද දැනගන්න ඒත් ලයින් ඊට පස්සේ ඒ දුවන් තුන් සල් පාරෙන් හෝ ධාතුවෙන් හෝ ඔයයන් සත්‍යාවේ ධාතු වශයෙන් බැලීම නව සිවිතකේ කියන ටිකම තමයි කය කෙරේ සිහිය තබන්නකව උපකාර. සිහිය තබු කයි ඇත්ත ඇහිති බලන්න තේ ටික උපකාර. විදර්ශනාව කියලා ගත්තාම විදර්ශනාවට රූපය ඇත්ත ඇහිති දකින්න උදව් කරගන්නේ ඒ කාරණා ටිකම. ඒ වගේ මේ සතිපට්ඨානයේ මේ කාරණා ටික තුලම අකණ්ඩවම යෝගියාගේ සිහිය තියෙනවා. ඔබ කමතහන් 14ක් කළා බෙන්න්නේ වෙන මොකුත් හින්දා නෙවෙයි. ඔය කමතහන් ටික මෙහෙම වඩනකොට යම් දවසකදී එක කමතහනක් මෙනෙහි කර කර ඉන්න වෙලාවක තමයි නීවරණ ධර්ම කියලා පුරුෂංග ධර්ම වහන්නේ. ඒක එක කෙනෙකුට ආනාපාන පබ්බේ වෙලාවෙදී වෙන්න පුළුවන්. තව කෙනෙකුට විද්‍යාපත්තේ වෙන්න පුළුවන්. තව කෙනෙකුට පටිසම්පජන්නේ වෙලාවෙ වෙන්න පුළුවන්. තව කෙනෙකුට ධාතු මනසිකාරක පටිකුල මනසිකාරක බාහිර වෙන්න පුළුවන්. තව කෙනෙකුට ධාතු මනසිකාරය වෙන්න පුළුවන්. තව කෙනෙකුට නව ජීවිතයේ උතුමාන්තක වෙලාවෙදී වෙන්න පුළුවන්. තව කෙනෙකුට නිරෝධකේ වෙන්න පුළුවන්. මේ විදිහට ඕනම තැනකින් නිවන චිත්තයෙන් මිදලා මේ හිත සමාධියම පුංචි ධර්ම පහළ වෙන අවස්ථාවෙම තියෙනවා. මොකද සතිපට්ඨාන ඉලක්කය තමයි නීවරණ ටික දුරු කරලා පුංචි ධර්ම හොඳවා ගන්නවා කියන තැනේ නේ. සතිපට්ඨානේ කොයි තැනකින් කයෙන් ආවවත්, චේතනා බලවත්, හිතන බලවත්, ධර්මතාව බලවත් හතර දිනාම ඉන්නේ අන්තිමට එකද. ඒ තෙන්ට එන එකට මේ කමතහන් වලින් ඕනම තැනකින් එන්න පුළුවන්. ඒ නිසායි කමතහන් 21ක් තියෙන්නේ. ඒක චරිත 21කට 21 දෙනෙක් වඩනවා කියන දැනකින් නෙවෙයි. ඔක පෙන්නන්නේ ඔක දැන් ඔය ප්‍රතිපත්තානෙටම ඔකේ දැන් ඔය ජොන්තින් සාකාර භාවනා විදිහේ එක ක්‍රම තියෙනවා. දැන් කුණ කොටක් දෙක මෙනෙහි කරන එකෙදි ඔය සිද්ධියම තියෙනවා. අපි කියමු කෙන්ත්‍රලෝ නියත ධම්මස් කියලා මේ කුණ කොටක් ටික අරගත්තාම ඒක මෙනෙහි කරන ක්‍රම තියෙනවා. ඒ කියන්නේ කෙනෙක් කොටක් 32ම එකපාරට පුරුදු කරන්නේ ඉස්සෙල්ල කොටක් පහල් කරනවා. කෙන්ත්‍රලෝ නියත ධම්ම කියලා කොටස් පහ අනුලෝම ප්‍රතිලෝම හුරු කරනවා ඉස්සෙල්ලා. කේතා ලෝමා නකාදන්ත තචෝ කියලා තචෝ දන්තා නකා ලෝමා කේතා කියලා උදෙන්දම් පාතර පාපණ උටත් වර්ණ වශයෙන් ගන්ධ වශයෙන් සතහන් වශයෙන් විකාර වශයෙන් මේ විදිහට උපසුත්තු කරනවා. එකින් එක එකින් එක එකින් එක එකින් එක 32 දක්වාම මෙනෙහි කරනකොට එක සමතහනකින් තමයි යම් දවසකදී නීවරණ ධර්ම දුරුවෙලා පුංචන්ද ධර්ම පහළ වෙයි. ඒ හින්ද ප්‍රථම ධ්‍යාන කමතහන් 32ක් හැදීට පෙන්වන්නේ ඔය 32. මේ කේතන උදාහරණව කරගෙන ප්‍රථම ධ්‍යානයේ ගෞණීය ධර්ම මොකද ඒකට හේතුව ඔකට උපමාවක් වෙනවා. දැන් වැද්දෙක් ඉන්නවා වඳුරෙකුට විදලා මරන්න. තල්ගත් 32ක් තියෙනවා. වඳුරා මේ තල් ගහේ පැනලා හැංගෙනවා. ඊගාවකට පැනලා හැංගෙනවා. ඔහොම එහාට මෙහාට එහාට මෙහාට වඳුර හැංගෙනවා. දැන් මේ වැද්දා ඉඳින්න හදනවා කොහොමද එක තල් ගහ ගාව උච්චද ආලංගක් තාම විදිහට. ඒ වගේ යෝග්‍ය කොටත් දෙකේ මම එහාට මෙහාට එහාට මෙහාට ගෙනවා. එක තැනක් තියෙනවා යම් වෙලාවකදී එක කාරණාවක් අල්ලගෙන හිතාදින්නට. ඒ වගේ සතිපට්ඨානයේ ඔය ලක්ෂණයයි තියෙන්නේ. කායගත සතියේ හිතේ හතරෙන් හතරක්ම යනවා. යම් සතිපට්ඨානයක් මුල් කාරණාව කරගෙනම හිත බැස ගන්නවා නිවර්ත ධර්මවල. ඉතින් අපි දැන් මේ අහගත්ත ක්‍රම ටිකේ අද කියපු ටිකේ හරි එදා කියපු දේ හරි මොතේ විචිතපත් කියනවා නම් දැන් ආ ඉකෝ කියන ප්‍රශ්න නෙමෙයි. මේ සතිපට්ඨානට ආධාර ටික මොකද මේ ටික අහලා ටික භාවනා කරන්න කියලා හදන්නේ. හරිද? කරන හැටි කමතහනක් සම්පූර්ණ වඩන ක්‍රමය මොතේ විච්ච හැටි කෞභවි ඉන්නවා නම් භාගවතුම එනම් අපි එකින් එක ටිකක් පොඩ්ඩක් පොඩ්ඩක් අපි කතා කරමු දෙවල් ඈ දැන් කවතාන් ටිකම කතා කරලානේ.
ආරම්භ
කරන්නේ පටන් ගන්න ක්‍රමය තමයි මම ඔය කියලා දුන්නේ. මම කරන්න හැටි ඒක කිව්වා. එහෙම එකක් නැහැ. මෙහෙමයි කෙනෙකුට මේ කියලා දුන්නු කාරණා ටිකම අත්විඳින්න කරලා බලන්න. කරනකොට එයාට තේරෙයි මට ආනාපාන සතිය හොඳට පුළුවන් අනිත් එක බෑ. තව කෙනෙකුට තේරෙයි මට සති සම්පජන්ය කියන්නේ ඉරියාපත ඉරියව්වදී හොඳට බලවෙන්න පුළුවන් අනිත් එක බෑ. එතකොට තමන්ට ගොඩාක් පහසුයි කියලා හිතන කමටහම තමයි හැම වෙලාවෙම තියාගන්නේ. හැබැයි අනිත් හැම තැනකදීත් එයාට මොන තියෙනවද? මෙයාට එක කමටහම කියන එකක් නෑ. හැම කෙනෙක්ම මේ හැම තැනකම සිහිය නුවණ අරගෙන යා යුතුයි. ඒ කියන්නේ අපි කියමු ඔබතුමා පැය භාගයක් හරි ආනාපාන සතිය වැඩුවා කියන්නේ ඉඳගෙන. ඊට පස්සේ ඉඳගෙන ආනාපාන සති භාවනාව වඩල නැගිට්ටහම දැන් ආනාපාන සතිය ආරම්භයට සිහිය පවත්වන්න බෑ. එතකොට ඔබතුමාට සතිපට්ඨාන වෙන තැනක අනුග්‍රහ ලැබුණොත් ඔබතුමාට පිටට හිතෙන තැනක් නෑ. ඔබතුමාට ආයෙත් මනස තියන්නේ අර භාවනා කරන ඉතල තිබුණු ගේ නිශ්චිත විතරක කොටක තමයි ඉන්නේ. නමුත් එහෙම නැහැ. ඊට පස්සේ නැගිටින පස්සේ එයා ඊට පස්සේ නැගිටින ඉඳන් ඉරියව්වට සිහිය තරව ගන්නවා. ඊට පස්සේ ඉඳගෙන නම් ඉන්නේ ඉඳගෙන ඉන්නේ කියන හැම වෙලෙම ඉරියව්වෙම ඉන්න බෑ. එතකොට තියෙන මොකද ඉඳගෙන මොනවද දෙයක් කරනවා කරන කරන එකකින් එක සිහියයි. මේ හැම එකකින්ම ප්‍රදේ කරියයි කියන එක මම කතා කරන්නේ. මොකද මනසට නැත්තම් මනෝ විඥාණයට අතීත අනාගත දෙකම පුළුවන් විදිහට නැති වර්තමානයක තබා ගන්නයි මේ උත්සාහය කළ තියෙන්නේ. එතකොට මේ කායගත සති කියන්නේ කාය අනුගිය සිහිය. ඔගලගේ ආනාපාන අස්සස පස්සස භාවනාවේදී අස්සස පස්සස යනුව ගිල්ල තියෙන්නේ ඒ කය. ඊට පස්සේ යම් ඉරියව් මාර්ගිකීමක් කරනකොට මාරු කරන වාර්ය ගන්න ඉරියව් වano හිත යොමු කළාම ඒ සිහිය කය අනුව ගිහින්. දැන් ඉඳගෙන ඉන්න ඉරියව් හැම වෙලේම දැන් ඕකේ හිත හිතා ඉඳගෙන ඉඳගෙනම ඉන්නේ. මොකද හතර ඉරියව් කියන්නේ ඉඳගන්නවා හිටගන්නවා නිදාගන්නවා වගේම ඔය හතර කර කර විතරක් නෙවෙයි අපි ඉන්නේ. ඔන්න එමුණා බුදු ඔය හතර ඉන්න. නමුත් දැන් ඉඳගෙන නම් ඉන්නේ. දැන් ඉඳගන්නකොට ඉඳගත් බව සිහිය. දැන් ඉඳගෙනම ඉන්නවා කියන එක නෙවෙයි කරන්නේ. දැන් ඊට පස්සේ ඉඳගෙන යම් වැඩක් කරනවා නම් ඊට පස්සේ අතින්ද කයින්ද හිතෙන්ද කරන්නේ කරන වැඩේ සිහිය. ඒ විදිහට සතිපට්ඨානේ හැම කාරණාවක්ම ආවන්නේ වෙන විදිහට සිහිය තියෙන්න ඕනේ. එක පෞද්ගලික කමඨහනක් තමයි හොරු පුරුදු කරලා තියාගන්නවා. එක තැනක වැඩි වාර ගණනක් ඉඳගෙන ඉන්නකොට අපි කියන්නේ ආනාපාන සතිය වඩනවා නම් කෙනෙක් ආනාපාන සතිය වඩනවා. එයාට ආනාපාන සතියද හැබැයි ප්‍රතිකූල මනසිකාරිය පුළුවන් පිළිකුල් වශයෙන් මෙහෙ කරන්න. තව කෙනෙකුට ඒක බෑ. ධාතු වශයෙන් මෙහෙ කරන්න පුළුවන්. මේ කායගත සතිය තියෙන කමඨහන් ටිකේ තෝරගන්න ඕනේ කැමති කෙනෙක් තමන්ට පහසු තමන්ගේ හිත එහෙම හිතුවන්නේ නැති හසු වෙලා තියෙන කමඨහනක් මේක ගන්නවා. ඉකතන ඉඳගෙන ඉන්නවා. අනිත් හැම වෙලාවකටම හැම ඉරියව්වක්ම ආවරණය වෙනවා. ජීවිතේ හැම ඉරියව්වක්ම ආවරණය වෙලා තියෙන්න ඕනේ මේ ක්‍රම 14 තුන. සතිපට්ඨානෙ පෙන්නපු ක්‍රම 14 තුනෙන් එයාගේ ජීවිතේ හැම ධර්මතාවයක්ම ආවරණය වෙන විදිහට සිහිය දා ගන්න ආකාරය නිර්මාණය වෙලා තියෙනවා. එකයි අවශ්‍ය. එහෙම එහෙම කරන්නේ. ඒ කියන්නේ ඇත්තටම මෙදා මම මේ පුදුම දෙකිය සතිය ආවේ නැද්ද? ඒක තමයි ගිය සතියේ මම ඔබ කොහොම මතක් කළා. ඒ කියන්නේ ආනාපාන සතිය පස්සම් භයං කාය සංකාරං අසවිස්සාම සික්කති කියලා කියන්නේ අත්තද පස්වාස කාය පස්සිතස්පාය කරන්න කියලා කියන්නේ මේ අපි කරගෙන කරගෙන යනකොට හුස්මපාර නුදෙන යන තැන එයි ඒකට නම් නෙමෙයි කියන කාරණාව ඒක නුදෙනේ ගියාම නම් කමතහන වඩන එක නතර කරලා දහම් කර්ම කරන්නේ ඒක වන්න නැත්තම් පොඩ්ඩක් නැගිටලා ඉඳගන්න ආයෙත් තමන්ට ප්‍රකට වෙයි ඒක එතකොට ආපහු ප්‍රකට වෙච්ච සති නිමිතේ කියලා ආනාපානසතිය වඩන්න කියලා මතක් කළා පස්සම් භයං කාය සංකාරං අසදිස්සාමි සික්කති කියලා කියන්නේ අපත පස්වාදේ පක්ෂිදන්තා කරන්න කියලා කමතානේ හිටියත් නැගිට්ටත් නැගිටලා ඉඳගත්තත් ඒ අස්වාස පස්වාදේ සංසිඳුනා නම් සංසිඳුනාමයි විතර්ක සංසිඳීමෙන්ම අස්වාස පස්වාදේ සංසිඳන තැන දක්වාම කායගත සතිය වැඩි යුතුයි කියන කාරණාව මම ගියකොට මතක් කළා හරිද එහෙනම් අපි දැන් කියනවා විනාඩි 40 10 මේ විනාඩි 40 කොටස් දෙකක් දා ගන්නවා ආනාපාන සති කමතහන වඩනවා ආනාපාන සතිය වඩමින් තමන්ගේ ශරීරය අනුන්ගේ ශරීරය තමන්ගේ අනුන්ගේ ශරීරය නෙමෙයි කරනවා කියන කාරණාවයි අපි පුරුදු වෙනවා හරිද ඉස්සෙල්ලාම අපි පුරුදු වෙනවාද සති නිමිති හිත තබා ගන්නවා කියන එක ආනාපාන සතිය දිත්තේ සති නිමිත්ත කියන එක හැමෝම හඳුනගෙන ඉන්න සති නිමිත්ත කියන එක ඕනේ. සති නිමිත්ත කියලා කිව්වේ අපි මතක් කළේ කොතෙන්ද? මොකටද? නාසය ළඟ හෝ තොල් දෙක ළඟ හිත තබා ගන්නවා කියන එකටයි අපි සති නිමිත්ත කියලා කිව්වේ. දැන් මේ සති නිමිත්ත කියන එක ගැන කාටවත් ප්‍රශ්නයක් තියෙනවා සති නිමිත්ත හිත තියාගන්නවා කියන කාරණාව හමුවට පැහැදිලිද? ඒක කිය පැහැදිලිවම හදින්නවද? එතකොට සති නිමිත්ත හිත තබා ගන්නවා කියලා කිව්වේ තමන්ගේ හිත තොල්දක ගාවට ඔන්න යොමු කරනවා තොල්දක ගාවට හෝ නාසයට හොඳට යොමු කරනවා එහෙම තොල්දක ළඟට හෝ නාසය ළඟට හිත යොමු කරලා හිත එහෙමම තියාගන්න ඒක පැහැදිලි නම් අපකට මම කියුවේ තමන්ගේ ඇඟිල්ල හැපෙන විදිහට තබා ගන්න නාසයට හෝ දෙකට ඇඟිල්ල හැපුණාම හිතට දැනෙනවා ඒ දැනුම් සහිත භවයෙන් හිත තියාගෙන ඇඟිල්ල ගන්න. අන්න එතකොට ඔන්න දැන් හිත සති නිමිත්ත තියෙනවා. එහෙම තියාගෙන හිත වෙන මොහවටත් යන්න දෙන්නේ නැහැ කියලා හිත අදිස්ථාන කරගෙන සිහියෙන්ම අස්වාස ප්‍රස්වාස වෙන බවට අවදියෙන් ඉන්න. එතකොට කිසිම වෙලාවක හිතල අස්වාසයක යන්නත් එපා ප්‍රස්වාසයක යන්නත් එපා අස්වාස ප්‍රස්වාසයක යන්නේ නැහැ. තොල් දෙක ගාව නැත්තම් නාසය ගාවමයි ඉන්නේ. නාසයට තමයි හිත සම්පූර්ණ යොමු වෙලා තියෙන්නේ. එහෙම ඉඳිමින් අස්වාස වෙන බව ප්‍රස්වාස වෙන බව දන්න. ඔන්න ඕක විනාඩි 10ක් කරන්න බලන්න. ඔහොම ඉඳගෙන කරන්න පුළුවන් නම් විනාඩි 10ක් හැමදේම හිතින් තුමුලන්ට නමස්කාර කරලා වන්දනා කරලා වැඩි කියන්ට නමස්කාර කරලා වන්දනා කරලා හිත හුරු කරන්න එපා බොරුවක ඉන්න. තමන්ට ඒ විනාඩි 10 ඉඳ බැිනම් විනාඩි 5 නම් හදිහිටම ඉඳ පුළුවන් විනාඩි 5 විතරක් ඉන්න. ඊට පස්සේ නැගිටලා නිකන් ඉඳ විනාඩි 10 යනකම් වෙන තමයි. පරක් මනේ කර. අපි බොරුවේ සත් මිනිත් ඔය කියන ඔහෙ ඉඳ හුරුනොත් හිත ඉදී හුරුනවා ඒ දරන්නේ. නත් සත් මිනිත් ඒක තියාගන්න කොහොමද? හිත තියාගන්න අස්සත් පස්සත් සම්පූර්ණම තියෙනවා. හිතලා අස්වාසය අනුයන්නේත් නැහැ, ප්‍රස්වාසය අනුයන්නේත් නැහැ. තෝදක හෝ නාසය හෝ නිමිත්ත තුලමයි හිත තියෙන්නේ. එහෙම හිත තියාගෙන අස්වාස ප්‍රස්වාස වෙන බව නුවණින් දන්නවා.
ඊට පස්සේ බාහිර කෙනෙක් පුද්ගලෙක් කියලා සිහි වුණොත්
කෙනෙක් පුද්ගලයේ කියන එකට හිත යන්න නොදී හිත ගියත් නෑ එතන තියෙන්නේ මෙහෙම ඇත්තක් නේද කියලා රූප ටික මෙහෙ කරනවා. අස්වප්පතාවක තියෙයි ඉරියව්වට තියෙයි මොනවා හරි දෙයක් කළොත් අරගත්තු ගන්න බවට ගත දේ තිබ්බ බවට ඒ වගේම එකට සිහියයි ඊගාවට ඒ සිහිය තමතරව හම්බ වෙන හැම රූපයකම ඇත්ත දකින්න නුවණයි. ඒකවල කිව්වේ ආනාපාන සතිය වඩනකොට සති නිමිති තියාගෙන අස්වප්පතාවකට උන නුවණ යොදලාවට අස්වප්පතාවට සිහියයි කයේ ඇත්ත තියෙති දකින්න නුවණයි. ඉතින් නැගිටිනකොට ඒ ඉරියව්වට සිහියයි ඉරියව් පවත්තන කය ඇත්ත දකින්න ඕනයි. මොන හරි වැඩක් කරනකොට සන්න කරන වැඩේට සිහියයි ඒ රූපය ඇත්ත දකින්න ඕනයි. මේ විදිහට එක පැයක් සතිපට්ඨානය තුලම ඉඳ උත්සාහවත් වෙන්න. ඒකෙදී මොකද ඒක කලයුක්ති තම මට බෑ ඔයගොල්ලන්ට සැයක් ඉඳගෙන භාවනා කරන්න කියලා කියන්න ඒක නෙමේ සාර්ථක ඒක නෙමේ ස්වභාවික ජීවිතය. ඔගොල්ලෝ ස්වභාවික ජීවත් වෙනවා කියලා කියන්න සැයක් කොහොම ඉඳගෙන ඇත්තට වහගෙන ඉන්න එක නෙමේ. ඔගොල්ලෝ ජීවත් වෙන සැයක් ජීවත් වෙන මෙතන ඉඳලා මේ සැය අකුසල විතරකයකට එඳ නැති කය කෙරෙහිම තමන්ගේ හෝ අනුන්ගේ හෝ හිතට හම්බ වෙන හැම රූපයකම ඇත්ත දකිනී ඇත්ත දකින්ද නුවණ තියාගත්තා වූ සිහියකින් මේ කය කෙරෙහි වාසය කරනවා කියන තැනකින් හොර වෙන්න මේ බය. එතනදී එක ගුඩේ ඉන්නුන්න ඇගේ ගැටි ගැටි ඉන්නුන්න කල්තලා ඉන්න පුළුවන් ඕන ඕකට පහසු තැනක ඉන්න හිත විතරක් නීවරණ ධර්මයන්ට කෙලෙසුන්ට යන්න නොදී හරිද? හැම වෙලාවෙම එක දෙයක් මතක තියාගන්න අපි ඉගෙන ගන්න භාවනා ක්‍රමයේ ස්වභාවික ජීවිතේ පවත්වන්න පුළුවන්කම් වෙනවා. එදිනෙදා ජීවිතයෙන් වැඩ කටයුතු කරද්දී ධර්මයක් තුළ ඉන්න හුරු පුරුදු වීමකුයි අද මේ වෙන්නේ. වෙන්නේ කියන කාරණාව තේරුම් අරගෙන මේ හැය නැත්තම් හැය කහමාර තුළ කිසිදු අකුසල විතර්කයකට යන්නේ නැතුව සතිපට්ඨාන කායගත සතිය තුළම කායගත සතිය අහලා තියෙනවානේ කමඨහන් 14ක් දැන් ඇහුවානේ ඔය 14න් කුමන හෝ එකක මනස තියෙනවා නේ මේකයි එක් කොයි පිළිලා නිවිච්ච රූපයක් හිතෙන් සිහි කරගෙන ඒක මේ සවිඥානික රූප වලට ආදීන කර කර හිටියත් කමක් නැහැ. තම මතක තියෙනවා. ඔය නැබිලා කොහේච්ච රූපයක් දැකලා තියෙනවා. එහෙම තිබුණාට මේ රූපෙත් මේ தත්තයටපත් වෙනවා නේද? ඒ වගේ මොන විදිහකට හරි මේ කය පුරාතම මේ කය කාමර පුරාතම කායගත සත්‍ය සම්පූර්ණ ආවරණය වෙන විදිහට මස්සහදවන්න. හරිද? එතකොට මොන හරි ප්‍රශ්න ගැටු තියෙනම් දවදාන පස්සේ ගොඩක් කටේ කාමරයකට ඉන්න පුළුවන්. ඒකේ ප්‍රශ්න ගැටලු කියන ඒවා ධර්මයේ සම්බන්ධ වෙන ප්‍රශ්න ගැටලු කියන ඒවා තියෙනවා නම් ඒක කියලා දෙන්න. අවසන් විහාර රූපකට අනේ කියලා දෙයි. මේ කරන එකේ මොන හරි ප්‍රශ්න තිබුණොත් අවලට ආවම ඒකත් මම ප්‍රශ්න කියලා දෙන්න. මෙතන ඉඳලා ගිලම්පත වලතන මොන දාන බලන වෙලාව වෙනකොට හෝරු වෙන්න තමන්ගේ මනස ධර්මයක් තුළ අකණ්ඩව තියාගන්න. අකුසල විතර ඒක හිර වෙලා ඉන්නෝන්නේ අමාරුවෙන් ඉන්නෝන්නේ පහසුවෙන්. හිතට අකුසල විතරක එන්න කලින් තමන් සතිපට්ඨාන ඉතර වෙලා ඉන්න. අකණ්ඩව සතිපට්ඨාන කය ගැන බලන්ද හෝ ඉරියව්ව ගැන බලන්ද හෝ කර්ණකම් දේට හිත සීමා කරගෙන ඒ තුල ඉන්න හෝ තමන් ඉදිරිපත් වෙච්ච ගමම්ම ඉඳගෙන අකුසල විතරකයක් ඇති වෙච්ච එකක් නැති කරන්න නෙමෙයි සතිපට්ඨාන කියන්නේ අකුසල විතරක ඇති වෙන්නේ නැති වෙන විදිහට ඇති නොවන විදිහට වාසය කරන ඒ විදිහට හොරුවේ. එතකොට මේක මේ එකතැනක ඉඳගෙන ඉඳලා විතරක් පුරු වෙන ක්‍රමයක් නෙවෙයි. ඒක ස්වභාවික නෑ. ඒක ප්‍රායෝගික නෑ ජීවිතේ. ජීවිතේන විදියට කටයුතු කරන්න. තේරුම් දෙයි. එහෙනම් තමයි දැන් නැගිටලා අසෝධිකක් එනවා දීලා ඒ ගුණතන ඉඳලා හැම කෙනෙක්ම සිහියෙන්ම ඉරියව්ව පවත්වන්න ඕනේ. මේක ඇත්තටම අවශ්‍යම කාරණාවක් කියලා හිතාගෙන තමන්ට බොහෝ උපකාරී ධර්මයක් මේක පුරුදු පුහුණු කියන තැනකින් හිතාගෙන වගකීමකින් යුක්තව පුරුදු පුහුණු කරන්න කියන එක මතක් කරලා හෙන්නේ නැතුව කාරෙන්න ඉපා කියලා. කාට හරි බැරි නම් උත්සාහවත් වෙන්නේ නැත්තම් උත්සාහවත් වෙන කෙනාට බාධා කරන්න යන්න එපා, කතා කරන්න යන්න එපා. එයාට සතර හඳුනනවා, තාක්ෂයට සතර හඳුනන තින්ද එයා ඉන්දිය කරන්නේ. ඒ හින්දා අවශ්‍යම සතර ගෙවා ගන්න අවශ්‍ය කෙනා වීර්ය කරන්න. එහෙම අවශ්‍ය නැති නැති අය ඉන්නවා නම් පැත්තක ටිකක් ඈතකට ගිහිල්ලා කතා වුණ කරගත්තට කමක් නැහැ. ඒකත් එපා කියන්න බෑනේ. සතර ඕනේ නැති සතර ගෙවා ගන්න ඕනේ කෙනා බොහෝ උත්සාහයෙන් සහවත් වෙන්න අනිත් කෙනෙක්ව කතාවට හෝ වැඩකට අල්ල ගැනීම තමන්ගේ අර්ථය විතරක් නෙවෙයි මම අනිත් කෙනාට අනුරත් එක්කල තියනවා කියන කාරණාවත් ඉවත් කරගන්න. එකතනක දෙන්න ඕනේ නැහැ. නැගිටලා පහසු පහසු විදිහකට පහසුවෙන් මේ පැය පුරාවටම මනස ආවරණය වෙන විදිහයි අවශ්‍ය. පහසු පහසු තැන් වලට යන්න, පහසු පහසු ඉරියව් වලින්.